ඔබතුමන් මුරසුට සින් අවස්ථාවේ කතා කිරීමට ලැබීම සතුරක්. අද දින ගරු මුදල්ලමතුමා විසින් ඉදිරිපත් කරන ලද රෙගුලාසි සහ පනත්කටුම්පත් වලට මගේ සහය පළමුවෙන්ම පළ කරන්න කැමතියි. ගරු සභාපතිතුමනි, අපේ රටේ ආර්ථිකය ගැන අපි විවිධ දේශපාලනික කෝණවලින් බලනවා, විවිධ දේශපාලනික කෝණවලින් විවේචනය කරන. එහෙම විවේචනය කරන්නට මේ සභාවට තිබෙන අයිතිය ඉතාම පැහැදිලි අයිතිය. ගරු මන්ත්‍රීතුමල්ලට ඒ සඳහා තිබෙන අයිතිය අපි කවුරුත් පිළිගත්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඉතාම වැදගත් කරුණ තමයි මේ රටේ මේ යහපාලන රජය 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වුණාට පස්සේ රට තුළ ඇති කරලා තිබෙන ඒ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව. දැන් ඩග්ලස් දේවානන්ද මැතිතුමා එතුමාගේ කතාවේදී සඳහන් කරනවා, පහුගිය රජයේ කාලේ විපතට පත්වෙච්ච, මියගිය, තුවාල ලැබපු මාධ්‍යවේදීන්ට සහ දේශපාලන ක්‍රියාකරුවන්ට සහන සහ වන්දි ලබා දීම පිළිබඳ. ඒ අදහස් සමග මම එකඟ වෙමි. ගරු සභාපතිතුමනි, මේ රට තුළ ඇති කරලා තියෙන මේ නිදහස් වාතාවරණය තුළ මේ රටේ ආර්ථිකය කඩාබිඳ දාලා මේ රටේ ඉදිරි ගමන වළක්වලා මේ රටේ කාර්මික සාමය නැති කරලා මේ රට ආපසු හරවන්නට යම් පිරිසක් උත්සාහ කරනවා. මේක UNP ශ්‍රී ලංකා JVP ප්‍රශ්නයක් නෙමෙයි. මේක TNA මුස්ලිම් කොංග්‍රස් ප්‍රශ්නයක් නෙමෙයි. මේ මාතෘභූමිය අපි හැමෝගෙම මාතෘභූමිය. මේ මාතෘභූමිය එහි දියුණුව අපි හැමෝගෙම ප්‍රාර්ථනය. හැබැයි යම්කිසි පිරිසක්, යම්කිසි පුද්ගල කණ්ඩායමක්, යම්කිසි වෘත්තීය සමිතියක්, යම්කිසි දේශපාලන පක්ෂයක්, යම්කිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එම මූලධර්ම අමතක කරනවනම්, මේ රට විනාශය කරා ගෙන යනවනම්, එවැනි පුද්ගලයන් ඉතිහාසයට එකතු වෙන්නේ මේ රටට ආදරය කරන මිනිසුන් හැටියට නෙමෙයි, මේ රටේ විනාශයට මඟ පාදපු දේශද්‍රෝහීන් හැටියටයි. ගරු සභාපතිතුමනි, මේ රටේ කම්කරුවන්ට ලැබිලා තියෙන ජයග්‍රහණ තුළ මේ රටේ කම්කරුවෝ එක අතකින් සතුටු වෙනවා, අනෙක් අතට තාමත් දිනා ගන්න බැරි වෙච්ච අයිතිවාසිකම් ගැන අපි සටන් කරනවා, දුක් වෙනවා, වේදනාව විඳිනවා. මේ සියල්ලම තීත්‍ති කම්කරු අයිතියේ නාමේ, වැඩ වර්ජනයට තියෙන අයිතියේ නාමේ මේ රටේ කම්කරු සමගිය බිඳහෙලලා, කම්කරුවගේ සටන්වල තිබෙන වළංගු භාවයේ නැති කරලා මේ රට ආපස්සට හරවන්නට යම් යම් දේශපාලන බලවේග කටයුතු කරන. දැන් ලබන සිකුරාදාට, 5 වෙනිදාට මේ රටේ මහා වැඩ වර්ජනයක් කරන්නට යයි කියා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සහ තවත් වෘත්තීය සමිති කීපයක් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ එක් එක් වෘත්තීය සමිතියට තම තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන හඳුනගන්නට සටන් කරන්න තියෙන අයිතිය අපි පිළිගන්න. ඒ වගේම සමස්තයක් ලෙස කම්කරුවට බලපාන ප්‍රතිපත්තිමය කාරණා ගැන සටන් කරන්න තියෙන අයිතිය අපි පිළිගන්න. හැබැයි සම්පූර්ණ අසත්‍ය, අතාර්කික, පටු, රටට එරෙහි හේතු දක්වමින් මේ රටේ සංවර්ධනය ආපසු හරවලා මේ රට කම්කරු සමගිය නැති ආරෝල් වලින් පිරි රාජ්‍ය බවට ලෝක ඉදිරියේ හඳුන්වා දීමට කරන ඒ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල අපි ප්‍රජාතන්ත්‍රවාදීව පරාජයට පත් කළ යුතු තිබෙනවා. හොඳම උදාහරණය තමයි ගරු සභාපතිතුමනි, මේ 5 වෙනිදා තියෙන වැඩ වර්ජනය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. ඔවුන් සමග මේ සටනට එළඹිලා තියෙන සංගම් හැටියට. එයින් එක ආයතනයක් තමයි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය. අද මම රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම්තුමා හමුණා. මම එතුමගෙන් ඇහුවා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය මෙරටේ ප්‍රධානතම වෘත්තීය සමිති සම්මේලනයක්. සයිටම් එකට විරුද්ධද? පෞද්ගලික උසස් අධ්‍යාපන විරුද්ධද? වැඩවර්ජන නෙනවද කිය. ඒ අය විශ්මයට පත් වුණා. මේ පත්‍රිකාව දිහා බලලා ඔවුන්ගේ බරපතල විරෝධය පළ කරා. ඔවුන්ගේ කිසිම අවසරයක් නැතුව, සාකච්ඡාවක් නැතුව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය මේ වැඩවර්ජනයට එකතු වන වෘත්තීය සමිතියක් හැටියට නම් කිරීම ගැන. ඒ වගේම මම මගේ අමාත්‍යංශයේ ලංකා විදුලි බල මණ්ඩලයේ ජාතික සේවා සංගමය නම් කරලා තිබෙනවා මේ වැඩවර්ජනයට සහය දක්වනවා කියලා. මං ඔවුන්ගෙන් විමසලා සිටියා, ඔබලා මෙරටේ පෞද්ගලික උසස් අධ්‍යාපනයට විරුද්ධද? NSBM එකට විරුද්ධද? මෙරටේ මධ්‍යම පාන්තිකයට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අමතරව ඔවුන්ගේ හැකියාවේ ප්‍රමාණයට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අවකාශ තිබෙන ඒ ක්‍රමවේදයට ඔබ විරුද්ධද කියන. විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමය එහි සමුළු ලේකම්වරයා මාත් එක්ක පැහැදිලිව ප්‍රකාශ කර සිටියා. මේ කාරණය පිළිබඳ ඔවුන් කිසිදු සාකච්ඡාවක් කළේ නැහැ. ඔවුන් කිසිදු එකඟතාවයකට පැමිණියේ නැහැ. ඒ නිසා කිසිම ආකාරයකින් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඔවුන් එකඟ නොවන බව. ගරු සභාපතිතුමනි, මම මේ මට සබඳකම් තිබෙන මම හඳුනන මේ සංගම් දෙකෙන් මම විමසා සිටි විටයි මට මේ දැනගන්න ලැබුණේ. මම ජාතික අධ්‍යාපන සේවක සංගමේ සභාපතිවර හැටියට බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ රටේ මේ 2017 අවුරුද්දේ මෙරටේ පාසල්වල වැඩියෙන්ම ගුරුවරු වැඩට එන්නේ, වැඩියෙන්ම විදුහල්පතිවරු වැඩට එන්නේ 2017 මැයි මාසේ 5 වෙනි සිකුරාදා. කිසිම ආකාරයක වැඩවර්ජනයකට අවශ්‍ය කරන නිමිත්තක් හරි එකඟතාවයක් හරි අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් තුල නොමැති අතර කිසිම ආකාරයකින් වැඩවර්ජනයක් කරන්නට හැකියාවක් නොමැති බව මම කියන්ට ඕන. දැන් මේ අය කියනවා ලෙඩ නිවාඩු දානවා. ගරු සභාපතිතුමනි, අපේ කවුරු ප්‍රාර්ථනා කරන්නේ අධ්‍යාපනයේ ප්‍රමිතිය, වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය, ගුණාත්මක භාවයෙන් යුතු ප්‍රමිතිය? දැන් වෛද්‍යවරයෙක් නිවාඩු ලබා ගැනීම සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරනවා නම් ඇත්තම ලෙඩෙකුට ඕනේ වෛද්‍ය සහතිකය දෙන්න. දැන් ලෙඩක් නැතුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් වැඩට යන්නේ නැති කෙනෙකුට දේශීය වෛද්‍යවරයෙක් හරි බටහිර වෛද්‍යවරයෙක් හරි වෛද්‍ය සහතිකයක් දීලා තියෙනවා නම් ඒක ඉනයින්ම කූට ලේඛන සකස් කිරීමක්, බරපතල වරදක්, ඒ වගේම ආචාර ධර්ම වලට විරුද්ධ ක්‍රියාවක්. ගරු සභාපතිතුමනි, ඒ නිසා වෛද්‍ය වෘත්තීය ප්‍රමිතීන් ගැන කතා කරන අපි ඔය බොරුවට ලෙඩ නිවාඩු දාන කීප දෙනෙක් හරි වෙතොත්, මං හිතනවා ඒ ප්‍රමාණය ඉතාම අඩුයි කියලා, ඒ බොරුවට ලෙඩ නිවාඩු දාන පුද්ගලයන්ගේ ඔවුන්ගේ වෛද්‍ය සහතික පරීක්ෂා කළ බල්ල අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රජ ආයතන යම් හේකින් බොරු වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළා තියෙනවා නම් ඒ අදාළ වෛද්‍යවරට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට අදාළ බලධාරී ආයතනවලට යොමු කළ යුතු වෙනවා. මෙවැනි එකඟතාවයක් නැති සමාජය තුළ පුළුල් සාකච්ඡාවක් නැති ඍජුව අදාළ වෘත්තීන් වලට සමග නොගැටෙන මේ ආකාරයේ ක්‍රියාවන් හරහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බොහොම පැහැදිලි ඔවුන් කටයුතු කරන්නේ රාජ්‍ය විරෝධී සංවිධානයක් හැටියට. ඔවුන්ගේ ප්‍රධාන පෙළේ නායකයෝ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් වල ප්‍රචලිතව ප්‍රසිද්ධිය නැති වෙලා ඉන්නවා. ඒක ඔවුන්ගේ නිදහස. හැබැයි ඔවුන් වෙනුවෙන් කඩේ යන්නට අනිකුත් වෘත්තීය සමිති යොදාගත්තෝ. ඒ වෘත්තීය සමිති වල වළංගු භාවය, විශ්වාසනීය භාවය නැති වෙන. රට තුල විතරක් නෙමෙයි ඔවුන්ගේ සමාජික ඇතුළත් නැති වෙන. මේ රටේ නිදහස් අධ්‍යාපනය ඇති කළේ, පෝෂණය කළේ, ආරක්ෂා කළේ එක්සත් ජාතික පක්ෂ. මේ රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ ප්‍රමාණය මේ පහුගිය වසර දෙක තුලත් අපි පෙන්눔 කළා. සෑම වසරකම විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 10% ගානේ වැඩි කළ අවුරුදු 2500 ගන්න. අපි දකුණේ අපේ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, කරාපිටිය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ධාරිතා දෙගුණයක් කිරීම සඳහා මහල් 10කින් යුතු දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කරනවා. ඒ කටයුතු ආරම්භ කළා තියෙනවා අපේ විජේපාල හෙට්ටිආරච්චිතුමා, ගරු මන්ත්‍රීතුමා ඒ පිළිබඳ බොහොම උනන්දුවෙන් කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි, අපි වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය වෛද්‍ය පීඨය අලුතින්ම ආරම්භ කරලා දැන් ඒ ඉදිකිරීම් කටයුතු සෑහෙන දුරට කරගෙන යනවා. ඒ වගේම සබරගමු විශ්වවිද්‍යාලයේ අලුතින්ම වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට ඉල්ලීමක් තිබෙනවා. අපි ඒ ඉල්ලීම ඉටු කරනවා. ඉදිරි දේ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන සැපයීම රජය එකඟ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අද තිබෙන ශිෂ්‍ය සංඛ්‍යාව රජයේ විශ්වවිද්‍යාලවල 25,000යි. එය 50,000ක් දක්වා ඊළඟ වසර 5ක තුල වැඩි දියුණු කිරීමට පහුගිය අයවැය යෝජනා බගින් අපි එකඟ වෙලා තියෙනවා. ඉතින් අනු අපි මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය පෝෂණය කළා තියෙනවා. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ප්‍රධානම ප්‍රශ්නය නේවාසිකාගාරවල ඉඩ නැතිකම. අද ගරු සභාපතිතුමනි, නේවාසිකාගාර දෙනු කියලා වර්ජනයක් නැහැ, උද්ඝෝෂණයක් නැහැ. අද අපි සමත් වෙලා තියෙනවා, අපේ රජය සමත් වෙලා තියෙනවා මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නයට සැලක දුසුදුමක් දෙන්න. මහපල ශිෂ්‍යත්ව වැඩපිළිවෙල අපි ආරම්භ කළා. ඒ මහපල ශිෂ්‍යත්වයේ ප්‍රමාණය දෙගුණ කරලා මහපල ශිෂ්‍යත්වයේ ප්‍රයෝජනය ප්‍රායෝගික ශිෂ්‍යන්ට ලැබෙන ආකාරයට අද අපි සකස් කළා තියෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව
මෙතුමා තව විනාඩියක් තිබෙනවා.
මේ බොහොම පැහැදිලිව මේ රටේ නිදහස් අධ්‍යාපනය අපි ආරක්ෂා කළා. ඒ නිසා මේ රටේ රජයේ විශ්වවිද්‍යාල ප්‍රමිතිය වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය සොයාබැලීම සඳහා ස්වාධීන ආයතනයක අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා රජය ඊළඟ සති කීපය තුළ මේ රටේ උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ප්‍රමිති අධිකාරියක් පිහිටවන පනත් කෙනෙකුට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනවා. අපි කවුරුත් සන්තෝෂ වෙන්න ඕනේ රජයේ වගේම පෞද්ගලික ආයතනවත් ප්‍රමිතිය පරීක්ෂා කිරීම ගැන. යම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තිබෙනවා නම් ඒ ආයතනවලට අවවාද කළා. ඒ අවවාද අනුව සකස් වෙන්නේ නැත්නම් වසා දමන්න පුළුවන් බලතල ලැබෙනවා. මේ රටේ මිනිස්සු නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන ඉල්ලන වැත්ත මාත් ඇතුළු. හැබැයි මේ රටේ මධ්‍යම පන්තියට, අද ශක්තිමත් වෙලා තියෙන මධ්‍යම පන්තියට අධ්‍යාපනයේ නිදහස තියෙන්නත් ඕන, තෝරා ගැනීම නිදහස තියෙන්නත් ඕන. මේක තමයි මේක යථාර්ථය. දැන් මෙවැනි වටපිටාවක් වාතාවරණයක් ඇති කරලා ළඟම පාසල, හොඳම පාසල ව්‍යාපෘතිය හරහා ඉතිහාසයේ යම්කිසි ව්‍යාපෘතියකට වැය කරන විශාලතම මුදල් රුපියල් බිලියන 63ක මුදලක් වෙන් කරලා පාසල් අධ්‍යාපනයේ නගා සිටවල පාසල් 7000කින් ආරක්ෂා වෙන. එහෙම කටයුතු කරන මේ රජය බිඳවට්ටන්න, වසර 5කට ජනවරමක් තියෙන මේ රජය බිඳවට්ටන්න කුමන්ත්‍රණකාරී ලෙස ජනවරමක් නැතුව කටයුතු කරලා මේ රටේ ආර්ථිකය බිඳ දමන්න කරන මේ කුමන්ත්‍රණ අපේ ප්‍රජාතන්ත්‍රවාදීව පරාජයට පත් කළ යුතු වෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා අද මේ ඉදිරිපත් වන පනත් කෙරුම්පත් වලට අපේ සහයෝගය පළ කරමින් මේ රටේ අහිංසක පොඩි මිනිහා, දුප්පත් මිනිහා වගේම මධ්‍යම පන්තිකයත් ආරක්ෂා කරන රජයේ මේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට අපි ඉදිරියට ආයුතු වෙන කාරණේ මතක් කරමින් නතර වෙනවා. බොහොම
ස්තුතියි. ගරු වාසුදේව නානක්කර මන්තුමා, ඔබතුමාට විනාඩි 9ක් තිබෙනවා.
9. ගරු සභාපතිතුමනි, ගරු අජිත් පී පෙරා මන්ත්‍රීතුමා, කිව්වා පොදු ජනයාට උදව් කරන බදු සමූහයක් කියලා මේ නියම කරලා තියෙන. පොදු ජනයාගෙන් පැහැර ගන්නා වූ බදු ප්‍රමාණයක් හැටියට අපි මේක හඳුන්වා දෙන්න කැමති. ඉතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත අරමුණු කරගත්තේ නම් භාණ්ඩවල මිල ඉහළ යනකොට ජාත්‍යන්තර වෙළඳ පොලේ ඒවා රටේ ජනතාවට අපහසු වෙන නිසා ඒවට යම්කිසි සීමාවක් ඇති කරන්නයි ඒ මේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත දැම්මේ. නමුත් ඒක අද ක්‍රියාත්මක වෙන්නේ ඒකේ නොපිටට. ඒ කියන්නේ අද ජනතාවගෙන් වැඩිපුර බදු අල්ලන් දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ. දැන් බලන්න 2015 වසරේ 15 වසරේ අල වලින් විතරක් අල්ලගෙන තියෙනවා මිලියන 3826ක්. මම මේ සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුවේ ලේකණයක් කියවන්නේ පාර්ලිමේන්තුවේ පරිශනාංශයෙන් නිකුත් කරපු. රතුළුණු වලට මිලියන 75ක්. ඊළඟට මම ලොකු ඒවා කියන්න. බීලුණු වලින් අල්ලලා තියෙනවා මිලියන 2763ක්. ඊළඟට පාම් ඔයිල් පිරිසිදු නොකළ ඒවයින් අල්ලලා තියෙනවා මිලියන 12189ක්. මේ විදිහට මැකරල් වලින් මිලියන 2485ක්. දැන් මේ මහජනයාගෙන් අල්ලපු මුදල්. නමුන්නාසේ කොහොමද කියන්නේ මේවා මේ නියෝග බොහොම හොඳ දෙයක් මහජනයාට ලොකු උදව්වක් කරපු දෙයක් කියලා කොහොමද නමුන්නාසේ කියන්නේ. සීනිය වලින් අල්ලලා තියෙනවා රුපියල් මිලියන 11477. වියලි මිරිස් වලින් රුපියල් මිලියන 1240. එතකොට තමුන්නාසේලා අපිට කියනවා මේ අපේ රටේ මේ දේශීය ද්‍රව්‍ය නිපදවන්නන්ට උදව්වක් වීම සඳහා අපි පිටරටින් ගෙන්නන භාණ්ඩවල මිල ඉහළ දැම්මා. බදු වැඩියෙන් ආය කරා. මොකද මේ රටේ වෙළඳ පොලේ අලෙවි කර ගැනීමට බැරි වෙනවා. මේ දේශීය නිෂ්පාදකයින්ට තමන්ගේ වියදම් 90 බරපු මිලකට මේ පිටරටින් අඩු මිලට ආවොත් කියන එක හේතු කරගෙන. නමුත් කාරණාව තිබෙන්නේ අන්තිම වශයෙන් බලනකොට ඒක නෙමෙයි වෙලා තිබෙන්නේ. වෙලා තිබෙන්නේ තමුන්නාසේලා විශාල මුදලක් එකතු කරගෙන තිබීමයි. අර වැඩිමිලට ගන්න සිදුවීමෙන් දේශීය නිෂ්පාදකයා පැත්තට ගියා නම් මේ තරම් මුදලක් තමුන්නාසේලාට බදුවලින් එකතු කරගන්න බෑ. අත්ත වශයෙන්ම දේශීය නිෂ්පාදකයාගේ ද්‍රව්‍ය අලෙවි කළා ඉවර වෙන කාලේ තමයි තමුන්නාසේලා බද්ද දාන. හැමදාම ඕක මිනිස්සු කියනවා. බීලුණු වේවා අල වේවා අපේ අල අස්වැන්න ඉවරයි දැන්. දැන් ඔන්න දානවා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත වෙළඳ භාණ්ඩ බද්ද. එතකොට අපේ වැඩේ ඉවරයි. ඊට පස්සේ මිනිස්සුන්ට වෙනවා අර විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ගෙවල්. ඒම ගෙවල තමයි මේ රුපියල මිලියන 11000 ගණන් 9000 ගණන් 1000 ගණන් අත්‍යවශ්‍ය ආහාර බඩු වලින් තමුන්නාසේලා අල්ලගෙන තියෙන්නේ. මේක තමයි ලේසිම ගොදුර තමුන්නාසේලාට. ඒ කියන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තියෙනවා ඒවා මිනිස්සු ගන්නම ඕන. ඒවා ගන්නම ඕන. නොගෙනම ඉන්න බෑ. අනිත්‍ය වයින් කප කපා හරි මේවයි ගන්න. එතකොට ඒවල්ලලා බදු දාපුවාම ඒ බදු ගෙවන්නම ඕන. එතකොට ආණ්ඩුවේ මල්ල පිරෙන. මෙන්න මේකයි මේකේ ඇත්ත කතාව. ඉතින් මේවා මේ රටේ මහජනය වෙනුවෙන් කරපු සාන ලබා දීමක් ඇටියට කියනවා නම් ඒ කතාව ඉතාමත්ම විහිළු සාගතයි කියන එකයි අවම වශයෙන් මට කියන්න තියෙනවා. ඊළඟට මේ ඇති කරන්න යන වර්ජනය ගැන අපි හෙට කතා කරනවා. ඒ වර්ජනයේ සහයෝගය දීමේ අපේ තිබෙනවා සභා විශ්වවිද්‍යාලයේ අවස්ථාවේ යෝජනාවක්. එතෙන්දි ගන්න පුළුවන් ගරු අජිත් පෙරා මැතිතුමා කිව්ව යම් කරුණුවලට අපි පිළිතුරු මේ පැත්තෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක හෙට කරමු. ඊළඟට මේ වරාය හා ගුවන්තොටු බල බද්ද. වරාය හා ගුවන්තොටු බල බද්දේ තමුන්නාසේලා මේක අරගෙන බැලුවොත් පෙනේවි මේ වාහන සම්පූර්ණේව සම්පූර්ණයෙන්ම බදු නිදහස් කළ තියෙනවා. ඒ වරාය හා ගුවන්තොටු බල බද්දෙන් පමණක් පෑත් බද්දෙන් පමණක්. ඊළඟට ඇඳුම් ඇඟලුම් නිදහස් කරලා තියෙනවා. එතකොට මේ තත්ත්වයට බලන්න පසුගිය වසරේ වාහන ලියාපදිංචිය උපරිම තැනකට ගියා මේ පෞගේ දස්තුල පත්තරවල තිුණු ඇට. තින් ඒ අතර වෙන්න මොකක්ද අපේ ආනේනය වැඩිවෙන්න. ආනේනය වැඩිවෙන්නකොට අපේ වෙළඳ හිගේ වැඩිවෙනවා මොකද අපනේනය වැඩිවෙන්නේ නෑ. ඔබතුමන් දන්නවාද අපනේනය වැඩිවෙලා තියෙන අන්තිම වර්ෂය කවදද කියලා. දෙදස් දාතර. අපනේනී ඊට පස්ස වැඩි වෙලා නෑ. හැමදාම අඩු වෙලා. ආනයනය වැඩි වෙලා. ඒ නිසා වෙළඳ ශේෂය හිගේය වැඩි වෙලා. වෙළඳ ශේෂය හිගේ කියද. ඊය වෙනකොට අද පත්තරේ තිබුණේ පෙබරවාරි වෙනකොට ඩොලර් බිලියන එකයි දස මහතායි. වෙළඳ ශේෂය හිගය. එතකොට මේ අනුව මේ සියලුම බර ජනතාවගේ කරමත දමලත් තමුන්නාසේලාගේ ආණ්ඩුව යටතේ අද මේ රටේ වෙළඳ ශේෂයේ මේ තරම් හිගයක් ඇති වෙලා තියෙනවා. මේ තරම් අපේ අපනයනය පසු බාලා තියෙනවා. ගියවුරුද්දේ 104කින් පසු බෑව අපනයනය ගියවුරුද්දට පෙරවුරුද්ද. ගියවුරුද්ද 2016 3.3% පසු බෑව අපනයනය. ඉතින් මේ ඔක්කොම හැමදාම අපනයනය වැඩි කළ යුතුයි කියලා කතා කරනවා. නමුත් මේක තමයි තමුන්නාසේලාගේ දෑවුරුදු වාර්තාව. ඒ නිසා මා කියන්නේ මේ බදු කන්දරාව අද ජනතාවගේ කොන්ද කැඩෙන තරම් ලොකු බරක් වෙමින් තිබෙනවා. නමුත් ඒත් ඒ සියල්ලම මැදත් අද වෙලා තිබෙන්නේ තමුන්නාසේලා බදු අඩු කරමින් තිබෙනවා සමහර භාණ්ඩවල සමහර ද්‍රව්‍යවල. ඒ නිසා ඒවායේ ආනයනය වැඩි වෙලා තියෙන. මම මේ කියන්නේ වරාය ගුවන්තුරුපල බද්ධ ගැන පමණයි. මම කියන් රේගු බදු ගැන්නෙමේ. එතකොට මේවා මෙසේ අඩු කළේ ඇයි කියල මම හොයන්න උත්සාහ කළා. ඇයි මේ ඇනුම්වල එහෙම නැත්තං මේ වාහනවල ඇතැම් වාහනවල මේ ඇයි අඩු කරේ බදු. එතකොට මට උත්තරයක් ලැබෙනවා වෙනත් බදු පනවා තිබෙන අවස්ථාවල් වල යම් බාණ්ඩ වලට මේ වරාය ගුවන්තොටුපළ බද්ද දමන්නේ නෑ කියලා එකඟත්වයක් තියෙනවයි කියලා. මන් දන්නේ කවුරු එක ඒකඟත්වය තියෙන්නේ කියලා. තමුන්නාසේලාමයි කියන්නේ රජයේ ආදායම් මදි රජයේ ආදායම් මදි. તો රජයේ ආදායම් වැඩි කරගන්නද තමුන්නාසේලා මෙහෙම බදු අඩු කරලා තියෙන්නේ මේ බදු ගෙවිය හැකියාගේ. මේ බදු ගෙවිය හැකියා තමයි මේ පිටරටින් එන ඇඳුම් ගන්නේ ඒ වගේම පිටරටින් ගෙන්න වාහන ගන්න. ඉතින් ඒගොල්ලන්ට අය කරන බදු තමුන්නාසේලා මෙහෙම අඩු කරන්නේ මේ රටේ ආනයනය වැඩි කිරීමට රුකුලක් දෙමින්. එතකොට ආනයනයට වැඩි කිරීමට රුකුලක් දෙමින් මේ පැත්තෙන් අපේ වෙළඳ ශේෂය හිගේ වැඩි වෙනවා අනිත් පැත්තෙන් රජයේ ආදායම අඩු වෙනවා. ඉතින් මේ තමුන්නාසේලා මේවා දැනට කරගෙන යන්නේ සමස්ත ආර්ථිකය ගැන කොයිතරම් දුරට වැටීමක් ඇතුවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේකේ අවසාන ප්‍රතිඵලය අපි මනින්න ඕන කොච්චර අපේ අපනයනය වැඩි වුණාද කොච්චර වෙළඳ ශේෂය හිගේ වැඩි වුණාද. දැන් අපේ ඔෆිෂල් රිසර්ව්ස් නැත්නම් අපේ සංචිතය අපේ මුළු සංචිතයේ වටිනාකම අද බිලියන 5කට බැලලා තියෙනවා ඩොලර් බිලියන 5කට. ඉතින් මේ තත්වයන් මේවා තමයි අර දර්ශකයන්. මේ සියලු දර්ශකයන් මැද අපිට බලන්න තියෙන්නේ ජනතාවට යන කල මොකද්ද. ජනතාවගේ කරවුඩ එන්න එන්න වැඩියෙන් බදු පැටවුණු මුළු ඉතිහාසයක් අපට පේන්න තිබෙන. මම පොඩ්ඩකට කියවන්න කැමති මෙතන මේ එක දෙකක කරුණ. මේ කියවන්න පෙර මං කියන්න ඕන දැන් මේ පාලන මිල දැම්ම. ලොකු විහිළුවක් නේ උනේ. මේ පත්තරේ මුළු ලිපියක් ලියලා තියෙනවා රිවිරේ. මේක කියවන්නේ කියලා මං කියනවා අපේ රවි කරුණානායක මහතාට. ගැසට් එකෙන් එහාට නොගිය මිලපාලනේ. මේ රිවිර පත්තරේ මම අරගෙන පෙන්නන්නේ අප්‍රේතිය. මේ කතා කරන්නේ අලුත් අවුරුදු ශ්‍රමය ගැන.
ගරු මන්ත්‍රී මා කාලය අවසන්යි.
මයි බෙර කරන්නේ. සභාපතිතුමනි මේ බලන්න 2014 රතුහාල් 67.40යි මේ සංඛ්‍යා දෙකෙන් දෙපාර්තමේන්තුව. 2017 82.17යි. ඉතින් මෙහෙම මට කියවගෙන යන්න පුළුවන් ඒ හැම එකම. මම මේ කියන්නේ රතුවාල් සුදුවාල් නාඩු සම්බා පාම්පිටි පරිප්පු මයිසූර් පරිප්පු මේ ඔක්කෝම මිල වැඩිවීමක් වෙලා තිබෙනවා. මේ අරගෙන බැලුවාම අපේ සංඛ්‍යාලයක. ඉතින් මේ ආකාරයට මිල වැඩිවෙන එක වෙන්නේ රුපියලේ වටිනාකම් වැටීමත් එක්ක. රුපියලේ වටිනාකම් වැටීමත් එක්ක තමුන්නාසේලාට සිද්ධ වෙලා තියෙනවා යම් බදු අඩු කරන්න. ආනයන බදු. ආනයන බදු අඩු කරනවා තමුන්නාසේලාගේ රාජ්‍ය ආදායම අනිත් පැත්තෙන් එන්න එන්න අඩු වෙනවා. ඉතින් මේ වැටලීම් මගින් මේවා පාලනය කරන්න පුළුවන් කියලා හිතුවට ඒක මහා විකාරයක්. මොකද වැටලීම් ලක්ෂයක් තැන්වල කරන්න බෑ. පුළුවන් වෙන්නේ කීප තැනක් කරන්න. ඒවයින් වෙලෙන් දුබියට පත් වෙලා ඔන්න මේ මිලපාලනය අනුව මේ බඩු විකුණයි කියලා හිතනවා නම් ඒක ලොකු මොඩකමක්. මොකද ඇත්තටම රජයේ ආයතන වලටවත් බැරිුණා පාලන මිල අනුව විකුණන්න. මම ඉවර කරනවා. දැන් අවුරුදු කාලේ සතොසටත් බැරි වුණා හාල් සීනි මිල මේ විකුණන්න රජයේ ආයතන වලින්වත් බැරි වුණා පාලන මිලට විකුණන්න. ඉතින් මේකත් මෙවැනි තත්ත්වයක් යටතේ මේ රටේ මේ ආණ්ඩුව යටතේ ආප්පවලට දැම්ම පාලන මිලක් ප්ලේන් ටීවලට දැම්ම පාලන මිලක් මේ වගේ මෝඩ ආණ්ඩුවක් ගැන කතා කළ වැඩක් නැහැ. එතකොට සීනි අඩුවෙන් දැම්ම එහෙම නැත්තම් කාට අඩුවෙන් දැම්ම ඒ වගේ පාලනය කරන්න බෑ. මොකද හාල් මැස්සු තියෙන වර්ග තුනක් පාලන මිලට දෙන්නේ අර කන්න බැරි හාල් මැස්සා පාලන මිලට දෙන්නේ කන්න බැරි පරිප්පුවෙක්. එතකොට මිනිස්සු කියනවා ඒක නම් එපා මට මෙන්න මේක දෙන්න කියලා. එතකොට ඇවිල්ලා අල්ලනවා. ඇල්ලුවාම කියනවා පාලන මිලට මෙන්න තියනවා මේක. මේක පාලන මිලටයි තියෙන්නේ. ඉතින් ඒ අනුව යනකොට සභාපතිතුමනි මම කියන්නේ මේ ආණ්ඩුව දිගින් දිගටම මේ බදු කන්දරාව මගින් ජනතාවගේ හොඳ කැඩෙන තරම් බර එකතු කරමින් ආණ්ඩුව අනික් අතට ඔය වරායා ගුවන් දුර්වල සංවර්ධන බද්ද වගේ අඩු කිරීමෙන් මේ රට ඇත්තටම ගේන බඩු භාණ්ඩවල යම් බද්දක් අය කරගන්න තිබුණු අවස්ථාව අනිත් පැත්තෙන් අතහැරලා ගිහින් තිබෙනවා. සමස්ත වශයෙන් අරගත්තාම මේ රටේ පොදු ආර්ථිකයේ බර අද ජනතාවට දරාගෙන යන්න වෙලා තිබෙනවා. වර්ධනයට පසුබිමක් හොයාගන්න ඕන නම් මෙන්න මේ ඔස්සේ ඉවල්ගෙන යන්නේ කියලත් මම අජිත් පෙරමන්තුමාට කියන ස්තුතියි.
ස්තුතියි ගරු අජිත් මාන පෙරමන්තුමා. ගරු එඩ්වඩ් ගුණසේකර මන්තුමා මුලසන ගන්න.
ගරු අජිත් මාන පෙරමන්තුමා.
ගරු මූල සභාපතිතුමනි වාසුදේව නානායක්කාරකරු මන්ත්‍රීතුමා ඉතාමත්ම ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ අපි ඉතා ගරු කරන මන්ත්‍රීවරේ. නමුත් මෙවැනි මන්ත්‍රීවරුත් මෙහෙම බොරු කියනකොට බොරු කියලා මේ සභාව නොමග යවන්න කටයුතු කරද්දී ඒ කියන්නේ මේ සමාජයටත් කරන්නේ මේ ටිකම තමයි. පට්ටපල් බොරු හදා හදා රටවටේ ගිහින් කියලා අහිංසක මිනිස්සු කුලප්පු කරලා රටේ සංවර්ධනයට බාධා කරවීම තමයි සිද්ධ වෙන්නේ. මේ එක ගැසට් එකක්වත් අද දාන ගැසට් නෙමෙයි. මාස 6ක් ඇතුළත එතුමා දන්නව නොදන්නකම නෙමෙයි. මාස 6ක් ඇතුළත ගැසට් එක පාර්ලිමේන්තුවේ එවන්න ඕනේ. මේ අද මේ මිල අඩු වුණා කියලා අද එන ගැසට් එකක් නෙමෙයි. අනිත් එක මේවල තියෙන්නේ මොනවද? මේවල තියෙන්නේ හාල්වල ආනයන බද්ධ අඩු කිරීම. එහෙම නැත්නම් අර අස්වැන්න එන වෙලාවට එහෙම නැත්නම් විදේශ රටක බඩු මිල වැඩි වුණාම රටේ පාරිභෝගික ජනතාවගේ ජීවන විදම සමතුලිත කරන්න අවශ්‍ය විශේෂ බද්ධ ගැන තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මේක තියෙන්නේ මොනවාද? වාහන වැඩිවීම. වාහන බද්ධ වැඩි වුණාට පස්සේ පෞද්ගලික පුද්ගලයෝ ආනයනයක කලින් ණයවර ලිපි ලිකුක් කරපු අයගේ විශේෂ කැබිනට් අනුමැතියක් මගින් ඒ අඩුවෙච්චි මිලට ඒ පෞද්ගලික අයගේ වාහන නිදහස් කර දීම. මම දන්නවා වාසුදේව නානායක්කර මැතිතුමා මේව දන්නේ නැති කෙනෙක් නෙමෙයි. අපිත් එතුමාගෙන් ගිහිලා ගුරුහරුකම් ගන්න කෙනෙක්. නමුත් අද මෙහෙම අය රට රවට්ටන ජනතාව රවට්ටන්න කටයුතු කිරීම මම හිතනවා ඉතාමත්ම ඛේදජනක වැඩක් කියලා. ඒ වගේම මේ මොකද්ද මේ 2011 අංක 18 විශේෂ ගැසට් පත්‍රය මගින් කියලා තියෙන්නේ මේ මුද්‍රිත පොත් සංගරා ජර්නල් සඳහා ගුවන්තොටුපළ බද්ද නිදහස් කරනවා කියලා. රට උගතුම් පිරි රටක් නිර්මාණය කරන අපි මහන්සි වෙනවා. පිටරට තියෙන දැනුම අපේ දරුවන්ට තියෙන්න ඕනේ. අපේ පුද්ගලන්ට පිටරට දෙක තියෙන දැනුම තියෙන්න ඕනේ. එහෙනම් පිටරටින් ආනයනය කරන පොත්පත්වලට බද්ද අඩු කරන එකයි මේකේ, බද්ද නැති කරන එකයි මේකේ තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා නිදහස් සෞඛ්‍ය සඳහා අපි දන්නවා ගොඩක් කටයුතු කළා. බෙහෙත් මිල අඩු කළා, අක්ෂිකාජ මිල අඩු කළා. දැන් මෙතන මොකද තියෙන්නේ? වෛද්‍ය උපකරණ, වෛද්‍ය යන්ත්‍ර උපකරණ සඳහා වරාය සඳහා තිබිලි ගුවන්තොටුපළ බදු අනුපාතයේ 102.5 දක්වා අඩු කිරීම මේක තියෙන්නේ. ඉතින් මම විශේෂයෙන් කියනවා මේ විදිහට ජනතාව නොමග අරින්න එපා. පාර්ලිමේන්තුව ඇතුළෙත් මේක දැනදැනා කරනවා, සමාජයට ගිහිල්ලත් මේක දැනදැනා කරනවා. අහිංසක මිනිස්සු ඔබතුමාලාගේ තියෙන ප්‍රතිරූපය, ඔබතුමාට තියෙන දැවන්ත ප්‍රතිරූපයක්, මේ ප්‍රතිරූපය පාවිච්චි කරලා අහිංසක මිනිස්සුන් රවට්ටලා මුලා කරලා රටේ සංවර්ධනයට බාධා කරන එපා කියන එක මම විශේෂයෙන් කියනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි දන්නවා ජනතාව අපි ජනතාවට බදු පටවන ඕන නම් අපි ඔය කියනවා. අපි පැහැදිලිව පාර්ලිමේන්තුවේ කතා කරනවා. අපි හොරාට බදු වැඩි කරන්නේ නැහැ. ඒව සාකච්ඡා කරනවා. ඒ වගේම අපි කලින් ආණ්ඩු වගේ යටින් බදු වැඩි කරලා මේ දෙන සහනය විතරක් කෑ ගහන්නේ නැහැ. අපි දන්නවා පහුගිය ආණ්ඩුව බොහොම පම්පෝරේට කෑ ගහන්නේ දෙන සහනය ගැන. නමුත් මේ සහනය දෙන්න මේගොල්ලෝ සාක්කුවලින්ද සල්ලි දුන්නේ? අපි හිතමු සමෘද්ධි දීමනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර පැලවෙච්ච ඇති ඇට බෙදපු එක වෙන්න පුළුවන්. මිනිස්සුන්ට ඇට බෙදුවේ සුවන් දැකියා සඳහා මැෂින් වෙන්න පුළුවන්. පොහොර සහනාධාරය වෙන්න පුළුවන්. එහෙමට වැඩිහිටි දීමනා වෙන්න පුළුවන්. ආබාධිත දීමනා වෙන්න පුළුවන්. පාරකට තාර දානවා කොන්ක්‍රීට් කරනවා වෙන්න පුළුවන්. මේ ඔක්කොම කිසිම මුදල් ඇමතිවරේ සාක්කුවෙන් සල්ලි හදලා කළේ නැහැ. කලේ බදු අය කරන එක. අපි අද බදු අය කිරීම ගැන පැහැදිලිව කතා කරනවා, වාද විවාද කරනවා. නමුත් එදා මේ ආණ්ඩුව කලේ, පහුගිය ආණ්ඩුව එදා කලේ මොකද්ද? මේ බදු වැඩි කිරීම, බදු අය කිරීම ගැන කතා කරේ නැහැ. නිකන් ගෙදර තියන සාක්කුවෙන් ඇදලා ඇට බෙදුවා වගේ, තමුන්ගේ මන්ත්‍රීතුමා මැෂින් බෙදුවා වගේ, නැත්නම් මේ ජනතා සල්ලි අරගෙන ජනතාවට හොරෙන් පිට පොකට් ගහලා දෙන වැඩ පිළිවෙල තමයි එදා කළේ. හැබැයි අපි ඇත්ත කියනකොට ගරු සභාපතිතුමනි, ඇත්ත ප්‍රකාශ කරනකොට ජනතාවට පොඩි රිදිල්ලක් තියෙනවා මේ අපේ සල්ලිනේ. මොකද එදා මිනිස්සු කිව්වා හොරගම් කරලා හරි කමන්නේ, අපේ පාර තාර දානවා නම් හොඳයි කියලා. මේ ජනතාව දැනන් හිටියේ නැහැ මේ හොරගම් කරන ජනතාවගේ සල්ලි කියලා. ජනතාව දැනන් හිටියේ නැහැ. නමුත් අද අපි කියනවා මේ සැප සතයක්ම මන්ත්‍රීතුමාලගේ නම් ගැහුවට, බෝඩ් ගැහුවට මේක මන්ත්‍රීවරුන්ගේ සල්ලි නෙමේ, ජනතාවගෙන්ම වක්‍රබද්ධ තුලින් අය කරගත්තු බදු මුදල් වලින් තමයි මේ හැමදේම කරන්නේ කියන එක අපි ජනතාවට පැහැදිලි කරනවා. හැබැයි මේක පොඩ්ඩක් තිත්ත වුණාට ජනතාව මේක පැහැදිලි අරගෙන මේ සල්ලි අපේ කියලා මේ රාජ්‍ය මුදල් අද අයිතිකාරයෝ ඉන්නවා, ජනතාව තමයි මේක අයිතිකාරයෝ කියාගෙන අද මේකේ හොරකම් කිරීම, වංචා කිරීම නැවැත්වීමට ගම් මට්ටමින් පෙළ ගැහිලා තියෙනවා කියන එක විශේෂයෙන්ම කියනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි ලොකු දේවල් කළා. මොකද අපි දැක්කා පහුගිය කාලේ මේ ඒකාධිපති පාලනය තුළ මොනවද කළේ? ගටේ සල්ලි ජනතාවට බොරුව පෙන්නලා, ජනතාවට සුරංගනා ලෝක පෙන්නලා, ජනතාවගේ සල්ලි වෙන රටවල් වලට ගෙනිච්චා, ජනතාවගේ සල්ලි මංකොල්ල ගෑවා, සුපිරි බලවතුන් හැදුවා. අපි මේවා නවත්තන්න ඕන හින්දා තමයි තොරතුරු දැනගැනීමේ පනත ස්ථාපිත කරලා රටේ ජනතාවට ජනතා මුදල් නැත්නම් බදු මුදල් වලට වෙන්නේ මොනවද කියලා ජනතාවට අයිතිය දුන්නා. බලාගන්න මොකද තමුන්ගේ සල්ලි වලට වෙන්නේ කියලා ඒ අයිතිය වගකීම බලය දුන්නා ජනතාවට මේවා සොයාගන්න. ඒ විතරක් නෙමෙයි, පහුගිය ආණ්ඩුව කාලේ ස්වාධීන කොමිෂන් සභා මේ රටේ අතුගාන දැම්මා. අපි ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරලා මේ රටේ රාජ්‍ය නිලධාරීන් එක එක්කෙනාගේ දේශපාලඥගේ අතකොළු වෙන්නේ නැතුව මේවා දේශපාලඥයෝ රාජ්‍ය නිලධාරීන්ව අතකොළු කරගෙන මේ රටේ මහජන සල්ලි කා දැම්මා. මහජන සල්ලි තමගේ සාක්කුවට දාගත්තා, පිල්ලි ගැහුවා මහජන සල්ලි. එහෙම වෙන්නේ නැතුව නිදහසේ වැඩ කරන්න පුළුවන් රාජ්‍ය තාන්ත්‍රණය, රාජ්‍ය යන්ත්‍රණයක් ඇති කිරීම සඳහා අපි ස්වාධීන කොමිෂන් මේ රටේ ස්ථාපිත කළා. ඒ විතරක් නෙමෙයි, තමුන්ගේ බුද්ධිය මෙහෙවා, නිලධාරියාගේ බුද්ධිය මෙහෙවා, වැඩ කටයුතු කරන්න පුළුවන් වාතාවරණය රාජ්‍ය නිලධාරීන්ට අපි ඇති කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා අපේ සුනිල් හඳුන්නේ නැති මහත්මයා ඉන්නවා. ඔබතුමා අද කෝප් කමිටුවේ සභාපති වෙලා රටේ මොන හරි රාජ්‍ය ආයතනයක අඩුපාඩුවක් තියෙනවා නම් වංචාවක් තියෙනවා නම් අද කෑ ගහනවා. පහුගිය කාලේ මොනවද තිබ්බේ? කෝප් කමිටුවේ සභාපතිකම දුන්නේ කාටද? ආණ්ඩුවේ ඉන්න හිතයිශී ඇමතිවරයෙකුට. කටවහගනින් කිව්වම කටවහගන්න, කෑ ගහපන් කියනකොට කෑ ගහන්න පුළුවන්, අර රූකඩයක් වගේ මෙහෙවන්න පුළුවන් කෙනෙකුට තමයි ඒක දීලා තිබ්බේ. නමුත් අද අපි විපක්ෂයට මේ සඳහා බලය දීලා ඒක ස්වාධීනව කටයුතු කරන ආයතනයක් බවට පත් කරලා තියෙනවා. ඒ තුළින් රාජ්‍ය ආයතනවල තියෙන වංචා දූෂණය නැති කිරීම සඳහා අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා එදා මොනවද තිබ්බේ. ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න පුළුවන්ද? ආණ්ඩුව වැරද්දක් කළත් ඇමතිවරුන්ටවත් කතා කරන්න විදිහක් නැහැ. සුදු වෑන් එකේන රෑට උස්සගෙන යනවා. එහෙම නැත්නම් අපි දන්නවා වෙඩි තියලා මරනවා. උද්ඝෝෂණය කරපු ජනතාව කී දෙනෙක් මැරුවද? මේ ඒකාබද්ධ විපක්ෂයට පුළුවන්ද කම්කරුදිනේ සමරන්න අපේ ඒකන රොෂාන් චානකලා වගේ කම්කරුව මරලා දාලා මහා දවල් කම්කරුවන්ට වෙඩි තියලා මරලා පාරට දාපු ඒකාබද්ධ විපක්ෂයකට පුළුවන්ද කම්කරු රැළිය ගෙනියන්න මගේ ගමේ ඉන්න මිනිස්සු වතුර ඉල්ල කෑ ගහන මේ අහිංසක මිනිස්සුන්ට වෙඩි තියලා මරලා දාලා උද්ඝෝෂණ යටපැවැත්තුවා අද උද්ඝෝෂණ වෙනුවෙන් අයිතිවාසිකම් වෙනුවෙන් මේගොල්ලෝ කතා කරන්න යනවා ඒ විතරක් නෙමෙයි අපි අද මේ සඳහා විරෝධතා ඉදිරිපත් කරන්න ඒ සඳහා අවශ්‍ය නිදහස දීලා තියෙනවා අපි මාධ්‍ය නිදහස ආරක්ෂා කරලා තිනවා අද මාධ්‍ය අපේම මාධ්‍ය උනත් අපිට විරුද්ධව කතා කිරීමේ හැකියාව අපි ඇති කරලා දීලා තියෙනවා එදා මොනවද මේ 2004 ඉඳන් කරු සභාපතිතුමනි 2013 වෙනකල් මාධ්‍ය වේදීන් 44ක් ඔය ආණ්ඩුව මරලා දැම්මා එකක් අතුරුදහන් කළා පහක් පැහැරගත්තා 20ක් අතලංගුණ ගත්තා 43කට පහර දුන්නා ඒ විතරක් නෙමෙයි සිරස වගේ ආයතන ඇතුළු මාධ්‍ය ආයතන 9ක් කුඩුපට්ටම් කරලා දැම්මා නැති කරලා දැම්මා ඔන්න අද මාධ්‍ය නිදහස ගැන කතා කරන ඔය කණ්ඩායම එදා කරපු දේවල් අද මැරිලා උපන්නා වගේ කතා කරනවා ඒ හින්දා අපි ජනතා අභිලාෂයට මාධ්‍ය නිදහසට දීලා දේශපාලකයන් අභිභවාගිය රාජ්‍ය නිලධාරීන් අභිභවාගිය ජනතා සිතුම් පැතුම් වලින් එක්වෙච්චි රටක් පාලන ක්‍රමයක් හැදීම සඳහා ඒ නිදහස දීලා කමුගේ විරෝධතාවයේ අඩුපාඩු ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව දීලා තියෙනවා
දැන් අවසන් කරන්න
ගරු සභාපතිතුමනි අපි රුප් කෝටි 9000ක් බිලියන 9000ක් ණයගත්තු රටක් රටේ සමස්ත ආදායම ණය ගෙවන්නත් මැදි බැරි වෙච්ච රටක් අපි බාරගත්තේ ඒ විතරක් නෙමෙයි මේ රටේ ජනතාව අවුරුදු 12ක් රට කරපන් රට පාලනය කරපන් කියලා බලේ දීපු නායකයා අවුරුදු 12 කරන්නේ 10 දමල ගහලා පැනලා ගිය රටක් අපි ගත්තේ අරගෙන අපි අරගෙන අද සංවර්ධන මාත් දක්වා අපි ගෙන යන ක්‍රියාමාර්ග හදලා තිනවා රටේ ණය ගන්න ඕනි ගරු සභාපතිතුමනි රාජ් ජේ.ආර්. ජයවර්ධන ණය ගත්තා හැබැයි ණය අරගෙන මහවැලිය හැදුවා කෘෂි කර්මයේ දියුණු කළා විදුලි බලාගාර හැදුවා ගමට කර්මාන්ත ගියා අන්න ණය අරගෙන රටට දැනෙන්නේ නැතුව ණය සඳහා කටයුතු කළා නමුත් මේ අය ණය අරගෙන මොනවද කළේ ලාභයක් නැති ආදායමක් නැති ව්‍යාපෘති ක්‍රියාත්මක කළා ශ්‍රී ලංකා ගුවන් සමාගම ශ්‍රී ලංකන් ආයතනයේ පාඩුව කීයද 2014 කෝටි 3136යි තමුගේ නෑදෑයෝ සහෝදරයෝ දාගෙන රාජ්‍ය ආතන කාබාසිනිය කළා ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් කියනවා හම්බන්තොට වරාය හැදුවා කියලා පම්පෝර ගැහුවා මේ අපි ආණ්ඩුව ගන්නකොට හම්බන්තොට වරාය මගින් මේ රටේ ධන හානිය කීයද රුපියල් කෝටි 3720යි මත්තල ගුවන්තොට පොළ තුලින් මේ රටේ ධන හානිය කළේ කීයද 13 කෝටි 1360යි මිහි ලංකා ආයතනය තුලින් කෝටි 1750යි ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් කෝටි 17100යි හෙජින් ගිවිසුම් ගැහුවා ග්‍රීක බොන්ඩ් හැදුවා මේ වෑන් රටේ තියෙන මහජන සල්ලි විනාශ කළා දාලා දැම්මා එහෙම රටක් තමයි අපි හදාගෙන ගියේ එහෙනම් මම කියනවා අපි කොන් වුණා වාසුදේව නානායක්කරු මන්ත්‍රීතුමා කියනවා අපනයනේ අඩු වෙලා කියලා අඩු වෙලා තමයි මත්ස්‍ය සහනම මත්ස්‍ය යුරෝපියට අපි මේ මානවිකම් කඩ රටක් හදලා අර නවනීදන් පිළිලේ නෝනා ලංකාවේ කසාද බඳින්න කතා කරපු ඇමතිවරු ඉන්න රටක් මේක පාරේ බුදියා ගන්න ඇමතිවරු ඉන්න රටක් විදේශිකාවහම එහෙම කරපු රටක මානවිකම් කඩලා යුරෝපීය මත්ස්‍ය සහන අපනයනේ අපිට නැති කළා අපේ 2015 වෙනකොට අපි අපනයනේ බැස්සුවා නමුත් අපි ඒවා හදාගත්තා GSP සහනේ අපි හදාගත්තා දැන් අපේ ප්‍රේමදාස මැතිතුමා හදපු ගාමන්ට් කර්මාන්ශාලා වලින් 1200න් ගාමන්ට් 200න් 180ක් පහුගිය කාලේ වැහුවා ඒක රැකීරක්ෂා ප්‍රශ්න ඇති වුණා අපි කෙමෙක්
අර
එදා වේල ටුවර්ස් යන්නේ නැතුව ක්‍රමානුකූලව අපි රට සංවර්ධනය කරගෙන ඉනවා මේගොල්ලෝ කලේ මොනවද ණය ගත්තා බඩු වෙදුවා ණය ගත්තා කණ්ඩ දුන්නා අර රත් වෙන දිය හැලිය නටපු කකුලෝ ටික වගේ තමයි රටේ ජනතාව පාලනය කළේ එදා මම සන්තෝෂෙන් හිටියා ජබුන් ගැහුවා රත් වෙනවා ණයකාරය වුණා නමුත් අපි කියනවා අපි
අවසන් කරන්න
ඉවරයි පැහැදිලි කිරීමක් ඕනේ
වෙලා අවසන් කරන්න
කතාමදි අපේ මම විශේෂයෙන් කියනවා
කාලය අවසානයි
ඒකාබද්ධ විපක්ෂය වම වෙලා
කාලය අවසානයි
මුහත්තන් අමතක කරලා එකට එකතු වෙලා රට හදන ප්‍රවාහයට එකතු වෙන්න කියලා ආරාධනා කරමි මන් හැදිනා
බොහොම ස්තුතියි මිනන් ගරු සඳුන් නැති මන්ත්‍රීතුමා
මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අපේ ගරු අජිත් මානප්පෙරම මන්ත්‍රීතුමා පැහැදිලි කරා වගේ මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වරින් වර මාස 6කින් විතර අලුත් කරමින් තමයි පනවන්නේ. ඒක ආණ්ඩුව කලින් ආණ්ඩුවත් කරගෙන යන ක්‍රමයක්. ඒක තමයි අද අපි විවාදයට ලක් කරන්නේ. ඒක පැහැදිලි. ඕනනම් ආණ්ඩුවට පුළුවන් මේක මෙහෙම නොකර කැමැති තාලයට බදු පනවගෙන යන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ බදු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනවීමේ අරමුණයි අදේක ක්‍රියාත්මක කෙරෙන අරමුණයි අතර තියෙන පරස්පරය. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවන්න ඕනකම තියෙන්නේ දේශීය වශයෙන් පවතින ඒ මොහොතේ වෙළඳ පොළට සම්බන්ධ වෙන භාණ්ඩ ගොවිතැන කර්මාන්ත ව්‍යාපාර ආරක්ෂා කිරීමේ පදනමින්. ඒ වගේම ඒ බද්දේ බලපෑමෙන් ජනතාවට වෙන පීඩනයක් තියෙනවා නම් ඒ පීඩනය වැළැක්වීමේ පදනමින්. එක්ක ගොවි ආරක්ෂා වෙන්න ඕන, එක්ක පාරිභෝගික ආරක්ෂා වෙන්න ඕන. දැන් අපිට දැනගන්න අපි අහන්නේ මේ මේ බදු පැනවීමේ දැන් මේ පනවන ක්‍රමෙන් කවුද ආරක්ෂා වෙන්නේ? එක්ක ගොවියට සහනයක් තියෙන්න ඕන, එක්ක පාරිභෝගිකයට සහනයක් තියෙන්න ඕන. මම සරල උදාහරණයක් කියන්න. දැන් ඔබතුමාලා මේ බද්දේ යටතේ පනවනෝ රට ඉදි අලුත් කිලෝග්‍රෑම් එකට රුපියල් 60ක් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. රට ඉදි වියලි කිලෝග්‍රෑම් එකට රුපියල් 60ක් විදේශ වෙළඳ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. මිදි වියලි කිලෝග්‍රෑම් එකට 230ක් බද්ද. ඒ කියන්නේ භාණ්ඩ කිලෝග්‍රෑම් එක මිල නෙමෙයි, කිලෝග්‍රෑම් එකකට පනවන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. මේක පනවන්නේ කොයි කාලෙද? දැන් රට ඉදි අත්‍යවශ්‍ය වෙන කාලය තමයි මුස්ලිම් ආගමික බැතිමතුන් ඒ නෝම්බි අල්ලන කාලේ. නෝම්බි අල්ලන කාලේ වෙනකොට ඔවුන් වැඩිපුර ප්‍රමාණයක් ඒ රට ඉදි පරිහරණය කරනවා විදේශ රටවලින්. අපේ රට ඉදි හදන්නේ නැහනේ. කාත්තන් කුටි නගරේ පොඩ්ඩක් කර පේමන්ට් එකේ වවලා තියෙනවා මන් දන්න තරමට මඩ කලපුවේ. එතකොට රට ඉදි වලට වෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනවීමේ අරමුණ මොකද්ද? ගොවියාට සහනයක් දෙන්නද, පාරිභෝගිකයට සහනයක් දෙන්නද? ගොවි අරාබියෙන්, පාරිභෝගිකයා ලංකාවෙන්. පාරිභෝගිකයට සහනයක් දෙන්න නම් තමුන්නාන්සලා කරන්න ඕන මොකද්ද? දැන් මේ ළඟදී බොහොම ඉස්සරහට මේ නෝම්බි සමරණ ඒ ආගමික වතාවත් කරන මුස්ලිම් ආගමික බැතිමතුන්. එතකොට ඒ අයට ඒ ආගමික වතාවත් සමරණ කාලෙට ආණ්ඩුව කරන්න ඕන මොකද්ද? බදු පනවන එකද? අපිට කියන්න ඔබතුමාලගේ ආණ්ඩුවෙත් ඉන්නෝනේ බොහොම නායකයෝ ඒ ආගමික කටයුතු වලට සම්බන්ධ. දැන් ඔබතුමාලගේ ප්‍රතිපත්තිය මොකද්ද වෙන්න ඕන? පාරිභෝගිකයාට රට ඉදි වැඩිපුර පරිහරණය කරන කාලේ වැඩිපුර බද්දක් පනවනව නම් කිලෝග්‍රෑම් එකට රුපියල් 60ක් පනවනව නම් ඒක අරමුණ මොකද්ද? ඒක ඒ ජනතාවට සහනයක්ද නැද්ද? මගේ හකීම් මහත්තයා දැන් කියන්නේ ඒකට උත්තරේ. කවුරු හරි ඉන්න ඒ ආගමික කටයුතු භාරවින ඇමතිතුමෙක් කියන්නේ උත්තරේ. මේ බද්ද වෙනුවෙන් ආගමික කටයුතු භාර ඇමතිතුමා එමන්න ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් නායකයෝ මොකද්ද පෙනී ඉන්නේ කොයි විදියටද? මේක නෑ, ලංකාවේ නෑ. මන් දන්න තරමට රට ඉදි වවන ගොවියෙක් රතුළුණු වලට එක හරි, අල වලට එක හරි, ලොකුළුණු වලට එක හරි, මිරිස් වලට එක හරි, වියලි මිරිස් වලට එක හරි වෙන්න පුළුවන්. වියලි මිරිස් වැඩිපුර වෙළඳ පොළට එන කාලෙට ඒ ගොවිය ආරක්ෂා කරන්න දඹුල්ල පැත්තේ වියලි මිරිස් ගෙන්නන එකට දැන් මේකේ තියෙනවා රතුළුණු වලට කිලෝග්‍රෑම්ට 25ක් කියලා. අපි හිතමු ඒ කියන්නේ මේ රතුළුණු වවන ගොවියා වෙනුවෙන් කියලා රට ඉදි වලට බද්ද පනවන්නේ කවුරු වෙනුවෙන්ද? රට ඉදි ගොවියා වෙනුවෙන්ද? සෞදි අරාබියේ ඉන්න මෙහෙම කොටද පනවන්නේ? එහෙනම් පැහැදිලිව මේ කරන්නේ මොකද්ද? මං කතා කරන්නේ දැන්. දැන් ඔබතුමා කිව්වනේ දැන් මං මට කියන්න දෙන්නකෝ දැන්. දැන් ඔබතුමා මට කියන්න දෙන්නකෝ. ඔබතුමා දැන් ඔබතුමා කතා කළා. ඔබතුමා වෙලා ඉවරයි. මගේ වෙලාව. නෑ. උත්තරයක් දෙන්න හැමතිවරෙක් ඉන්නවා. මම කියන්නේ රට ඉදි ආගමික වශයෙන් වැඩිපුර භාවිතා කරන කාලෙට අනේ විකාර කතා ගන්න. දැන් මේ පණවන්නේ එහෙනම් පණවල ඉවරයිනේ. දැන් මේ ගෙන්නන්න ඕඩර් කරන්නේ මහත්යෝ රට ඉදි වගා කරන කල මෙන් වරායට එන කාලෙට පණවන එකනේ මිල වෙන්නේ. ගරු ඇමතිතුමා මන්ත්‍රීතුමා තේරුම් ගන්න. රතුළුණු වලට බදු පනවනකොට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අපට තේරෙනවා. හැබැයි රට ඉදි වලට පනවනකොට අපට තේරෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට තමයි දැන් අඩු කරන්න ඕන. මැයි මාසේ අවසානේ ජුනි මාසේ මුල ආගමික වශයෙන් ඒ අවශ්‍යතාවය එනවා. දැන් එතකොට දැන් ගෙන්න්නනීමට හරියට වෙලාවට පනවන්නේ මොකටද මේ? මේක කරන්නේ ඒ මිනිස්සු වැඩිපුර පරිහරණය කරන කාලෙට තමුන්නාන්සල වැඩිපුර අය කරනවා. ඔන්න ඔක තමයි මේ කරන්නේ. මම මේක උදාහරණයක් කියන්නේ මේ. තමුන්නාන්සලට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද පාවිච්චි කරන්නේ ගොවියා වෙනුවෙනුත් නෙමෙයි, පාරිභෝගිකයා වෙනුවෙනුත් නෙමෙයි, ආණ්ඩුවට වැඩිපුර ආදායමක් හොයාගන්න. ඒක හරියට අර ජංගම දුරකතෙන්ට බදු ගහන වගේම තමයි. ආගමික වශයෙන් මුස්ලිම් ජනතාව වැඩිපුර රට ඉදි පාවිච්චි කරන්නේ නොම්බි අවසානයේ, නොම්බි කාලෙට. ඒ කාලේ බලලා මේගොල්ලෝ ගහනවා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. ඒ මොකටද? වැඩිපුර පරිහරණය කරන කාලෙට වැඩිපුර බදු. මේක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද නෙමෙයි, විශේෂයෙන් පරිහරණය කරන බද්ද. විශේෂයෙන් පරිහරණය කරන කාලෙට වැඩිපුර ගහනවා. ආණ්ඩුවේ පැවැත්මට, ගොවියගේ පැවැත්මටත් නෙමෙයි, පාරිභෝගිකයාගේ පැවැත්මටත් නෙමෙයි. ඒ හින්දා මම කියන්නේ තමුන්නාසලා අර කොච්චර කිව්වත් අහන්නේ නැහැ. මේක ජනතාව තේරුම් ගන්නකන් තමුන්නාසලාට මේ බදු පණවන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ජනතාව තමුන්නාසලා කවුද කියලා හරියට තේරුම් ගන්නකන් මේව පණවන්න අයිතිය තමුන්නාසලා හදාගෙන තියෙන්නේ අහිංසක මිනිසුන්ගේ. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. තමුන්නාසලා මේ පාර්ලිමේන්තුව විවෘත කරන ඕන වෙලාවක අහිංසක මිනිසුන්ට බදු පණවන්න. හැබැයි අනිත් පැත්තෙන් එළියේදී පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව තමුන්නාසලා අනපනත් ගිවිසුම් ගහගන්නවා රටවල් වලට ලංකාව ඇතුලේ වෙළඳපොළ ව්‍යාපාර කර්මාන්ත අත්පත් කරගන්න බදු සහන දෙන්න. දැන් මේ අප්‍රේල් මාසයේ අවසානයි, මැයි මාසේ ආරම්භ වෙනවා. මැයි මාසේ ආරම්භයේදී තමුන්නාසලා චීනයත් එක්ක අලුත් ගිවිසුමක් අත්සන් කරනවා, ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් එකක්, FTA එකක්, නිදහස් වෙළඳ ගිවිසුමක්. ඒ ගිවිසුම අනුව චීනෙන් ලංකාවට ගෙන්නන්න තියෙන ඍණ ලැයිස්තුවේ, නෙගටිව් ලැයිස්තුවේ තියෙන ලංකාවේ දේශීය කර්මාන්ත වෙනුවෙන් දැනට තියෙන 140 ඍණ සීමාව තමුන්නාසල අඩු කරනවා 10%. දැනට ලංකාවේ ඉතුරු වෙලා තියෙන සපත්තු කර්මාන්තය, ලංකාවේ දේශීය වශයෙන් ඉතුරු වෙලා තියෙන තීන්ත කර්මාන්තය, යකඩ කර්මාන්තය, සෙරමික් කර්මාන්තය, විවිධ මට්ටමින් හරි තියෙන දේශීය කර්මාන්තකරුවන්ව ඉවරටම ඉවර කරනවා තමුන්නාසලා ඒ ඍණ ලැයිස්තුව 10%ට අඩු කිරීමේ. ඒ විතරක් නෙමෙයි, චීනයත් එක්ක ඇති කරගන්න එකඟදා ගිවිසුම අනුව ඒ ගිවිසුම අත්සන් කරලා පටන් ගන්න අවුරුදු 5ක් අවසාන වෙනකොට චීනෙන් ලංකාවට ගෙන්නන භාණ්ඩ සම්බන්ධයෙන් තියෙන සෙස් බදු බිඳුව කරන්න ඕන. සීරෝ කරනවා. තමුන්නාසලා කියන කවුරු හරි ඇවිල්ලා නැහැ කියලා. ජනතාවට මුස්ලිම් ආගමික බැතිමතුන්ට රට ඉදි පරිහරණය කරන කාරණේට තමුන්නාසලා කිලෝ එකට 60 ගානේ විශේෂ වෙළඳ භාණ්ඩ බද පනවනවා. ඒ කියන්නේ කන රට ඉදි කෙනොත් තමුන්නාසලා ගානක් අය කරලා. හැබැයි අනිත් පැත්තෙන් චීනයට දොරාරිනවා වරාය දෙන එක වෙනම කතාවක්. ගුවන්තොටුපළ දෙන එක වෙනම කතාවක්. මොකද්ද පෝර්ට්සිටි එක දෙන්න ගහන එක වෙනම එකක්. නිදහස් වෙළඳ ගිවිසුමක්. චීන කියන්නේ කෝටි 138ක ජනගහනයක් ඉන්න රටක්. ලංකාව කියන්නේ 2,25,00,000ක ජනගහනයක් ඉන්න. හිතන්නකෝ 2,25,00,000යි 1,138යි සංසන්දනය වෙන වෙළඳ පොළවල් දෙකක්. අද ලෝකයේ චීනය අත්පත් කරන වෙළඳ පොළ සම්පූර්ණයෙන්ම අපි නෙමෙයි, ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් මහත්තයත් ඉන්නවා චීනෙන් ඇමරිකාවේ කර්මාන්ත ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. ට්‍රම්ප් කියනවා කොංග්‍රස් එකට කතා කරලා චීනය විසින් පහුගිය කාලේ ඔබාමාගේ කාලේ ඇමරිකාවේ කර්මාන්ත 60,000ක් ආක්‍රමණය කළා තියෙනවායි කියලා. ඒව අහගෙන තමුන්නාසලා මොකද කරන්නේ? චීනෙත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුම ගහනවා. චීනෙත් එක්ක ගිවිසුම අත්සන් කරලා අවුරුදු 5ක් තුල චීනයයි ලංකාවයි අතර සෙස්බදු බිඳුව කරා. නෑ කියන්න පුළුවන්ද? එහෙම ගිවිසුමක් අත්සන් ගන්නේ නැද්ද හිටන් ඉදට? ඒ වෙනුවෙන් කර්මාන්තකරුවන්ව කැඳවලා තමුන්නාන්සලා කතා කරේ නැද්ද? දේශීය කර්මාන්තකරුවන්ගේ සංගමය ඒකට විරෝධය පළ කරේ නැද්ද? කල් තියෙන හින්දා තමයි මේ කලින් කියන්නේ. කල් මේක කෙරිලි ඉවරලා නම් කියලා වැඩක් නැහැනේ. කල් තියෙන හින්දා තමයි මේ කලින් කියන්නේ. රටේ ජනතාවට දැනගන්න. මොකද ඕගොල්ලොන්ට කියලා වැඩක් නැහැ. මේ කාටවත් කියලා වැඩක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ කියලා වැඩකුත් නැහැ. රටේ ජනතාවට දැනගන්න මේ කියන්නේ. අපේ රටේ දැනට ඉතුරුලා තියෙන තමුන්නාන්සලට ඡන්ද උදව් කරන තමුන්නාන්සලේ දිස්ත්‍රික්ක වල ඉන්න කවුරු හරි තින්ත කර්මාන්තකරුවෙක් ඉන්නවා නම් ගිහිල්ලා ආන්. යකඩ කර්මාන්තකරුවෙක් ඉන්නවා නම් ගිහිල්ලා ආන්. බාල්දියක් හදන කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා ආන්. මොනවා හරි දේශීය කර්මාන්තයක් කරන සපත්තු කර්මාන්ත කරන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා ආන්. ඒගොල්ලොන්ගෙන් අහන්න ලංකාවත් එක්ක චීනය නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරාට පස්සේ ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද කියලා. අපට චීනෙත් එක්ක වෙන දේශපාලන බැඳීම් තියෙනවා. දේශපාලන පක්ෂයක් හැදීලා අපිට චීනෙත් එක්ක ගනුදෙනු තියෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂයත් එක්කට බැඳීම් තියෙනවා දේශපාලන වශයෙන්. හැබැයි අපි දේශපාලන වශයෙන් තියෙන මේ බැඳීම් රටක් හැටියට අපේ රටේ කර්මාන්ත ව්‍යාපාර ස්වභාවික සම්පත් වනාන්තර ටික ගුවන් තොටුපළ විනාශ වෙන්න ලන්සු තියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ලන්සු තියන්නේ නැහැ අපි. අපේ රට එක දේශපාලන පක්ෂ අතර තියෙන බැඳීම දේශපාලන බැඳීම අපි ලන්සු තියන්නේ නැහැ අපේ රට වෙනුවෙන්. අපි චීනයටත් කලින් කියනවා ඕගොල්ලෝ අපේ රටේ සම්පත් ටික වරාය අපේ කර්මාන්ත ව්‍යාපාර මේ විදිහට අත්පත් කරගන්නවා නම් ඒක වැරදි කියන එක. එහෙම කියන්න ධෛර්යයක් අපට වඩා අපි හිතනවා තමුන්නාන්සලට තියෙන්න ඕන කියලා. තමුන්නාන්සලට තියෙන්න ඕන. මො තමුන්නාන්සලට ජනවරම තියෙන්නේ චීනයට අපේ කර්මාන්ත විවෘත කරලා දෙන්න නෙමෙයි. ඉන්දියාවට අපේ වරාය තෙල් ටැංකි ටික දෙන්න නෙමෙයි. තමුන්නාන්සලට ජනවරම තියෙන්නේ මේ රටේ ව්‍යාපාර කර්මාන්තකරුවන් ආරක්ෂා කරන්න. අපේ රටේ ඉන්න තින්ත කර්මාන්තකරුවන් රෙදිපිලි කර්මාන්තකරුවන් යන්තම් හරි ඉතුරු වෙලා තියෙන යකඩ කර්මාන්තය යන්තම් හරි ඉතුරු වෙලා තියෙන තින්ත කර්මාන්තය දේශීය වශයෙන් තියෙන කර්මාන්තකරුවන් ආරක්ෂා කරගෙන විදේශ ආයෝජන කැන්දා. ලෝකෙ කිසි රටක් තමන්ගේ රටේ තියෙන මොනවා හරි කර්මාන්ත බිල්ලට දීලා ආයෝජක කැඳවන්නේ නැහැ. අපි අනතුර මේ කියනවා. තමුන්නාන්සලගේ ජනවරම ඡන්ද බලය ආසනවල පදනම ඔක්කොම තියෙන්නේ අපේ රටේ මිනිස්සු හින්දා. චීන ආයෝජකයන් හින්දා නෙමෙයි. ඒක නිසා මේක අවධාරණය කරනවා. මේ වෙලාවේදී රටේ ආර්ථිකය ගැන කතා කරන නිසා මම මේ කාරණාව අවධාරණය කළේ. චීනයත් එක්ක මේ අස්සම් කරන්න යන නිදහස් වෙළඳ ගිවිසුම අස්සම් කළොත් අනිවාර්යයෙන්ම අපේ රටේ දැනට ඉතුරු වෙලා තියෙන දේශීය කර්මාන්ත ටිකත් සම්පූර්ණම වහල් දාන්න සිද්ධ වෙනවා. එතකොට ඒගොල්ලෝ තමයි ඒ දේශීය කර්මාන්තකරුවන් තමයි තමුන්නාන්සලට ඡන්දය දෙන ඡන්දදායකයින්ට රැකියා දීලා තියෙන්නේ. අන්න ඒගොල්ලෝගේ රැකියා ටික නැති වුණාම ඒ රැකියා අහිමි මිනිස්සු පාරට බහින දවසට ඕගොල්ලෝ ඒක බලා ගන්න. ඕගොල්ලෝ ඒක ඒක ඒකට බලා ගන්න. ඒකට ෆීල් මාෂල් මොකක් කරයිද කියලා අපි දන්නේ නැහැ. ෆීල් මාෂල් එක්ක නෙමෙයි ගන්දුනු බේර ගන්න වෙන්නේ එතකොට. ඊළඟට මම තව වැදගත් දෙයක් කියන්න ඕන ගරු මුලාසනාලුණ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම පහුගිය දවසේ අපි බ්‍රසල්ස් නගරයේ බෙල්ජියමේ අපි සහභාගී වුණා.
තව විනාඩි 4ක් තියෙනවා.
කෝපකාරක සභාව, ගිනුම්කාරක සභාව හැටියට අධ්‍යයනකාරක කටයුත්තකට යුරෝපා පාර්ලිමේන්තුවේ. ඒ අධ්‍යයනකාරක කාර්ය ඒ කාර්ය කෙරෙහි අපේ කණ්ඩායම අපේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරලා හිටියා. ඒ වෙලාවෙම තමයි අපේ රටට GSP සහනය ලබා නොදෙන්න කියලා යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වුණේ. සම්මත කරන්න ගෙනාවේ දේශපාලන වශයෙන් වෙනස්කම් තිබුණත් ආණ්ඩුවේ එක විශේෂයෙන් මම අගය කරන්න ඕන අපේ නියෝජ්‍ය විදේශ අමාත්‍යතුමා හර්ෂ සිල්ලා මහත්තුමා අපේ කාරක සභාවේ සමාජික හැටියට තමයි ඒ අධ්‍යන චාරිකාවට සම්බන්ධ වුණේ. හැබැයි ඒ කටයුත්ත කෙරෙන අතරේ අපේ ඒ අධ්‍යන චාරිකාවට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙලා එතුමා විශේෂ මෙහෙයුමක් කළා. ඒ GSP සහනය ලබා නොදෙන්න කියලා ගෙනාවු යෝජනාව පරාජය කිරීම වෙනුවෙන් ඒක අපි අගය කරන්න ඕන. මං අගය කරන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. විශේෂයෙන්ම එතුමාට ඕනනම් තිබුණා ඕනෑකමක් තිබුණා නම් ඒ වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශය හරහා වෙනම ගමනක් යන්න. වෙනම ඒ වෙනුවෙන් නිල රාජතාන්ත්‍රික සංචාරයක් කරන්න පුළුවන්කම තියෙද්දී එතුමා ඒ කටයුත්තත් කරේ අපේ යුරෝපා පාර්ලිමේන්තුවෙන්ම ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනට අරගෙන මිසක ඒක මං හිතන්නේ විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන අපේ රටේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් එවැනි ආදර්ශයක් දුන්නු පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. මොකද විදේශ කටයුතු අමාත්‍යතුමාට නියෝජ්‍ය අමාත්‍යතුමාට තිබුණා ඒ වෙනුවෙන් ඕනනම් වෙනම හෝටලයක් බුක් කරගෙන වෙනම වාහන බුක් කරගෙන වෙනම වාර්තාවක් තියන්න වියදම් වලින්. හැබැයි එතුමා අපිත් එක්කම ඉඳගෙන අපේ වාහනේම ගිහිල්ලා අපේ කාර්ක සභාවේ ඒ වියදංවලින් ඒ කට උතර සම්බන්ධ වුණා. ඒක මම දේශපාලන වෙනස්කම් අපට ඕන්තරන් තිබුණත් රට වෙනුවෙන් එතුමයි කරපු කට උත්ත මං අගේ කරන. විශේෂයම ඒ ඒ ඒ පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් සැලකිවුදීර දායක වුණා. අපි පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි හැමදෙනා මැදිහත් වුණා. අපේ රටට GSP සහනය ලබා ගන්න අපට වඩා අපි හැබැයි කියන්න ඕන අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා ඒ වෙනුවෙන් පුජ්‍යලික මහන්සි වුණා. ඒක අපි අගේ කරන්න රටයි. මොකද ඒවා කරන්න පුළුවන් දේවල් අපිට. අපිට දේශපාලන වෙනස්කම් තිබුණත් රට වෙනුවෙන් අපි එවැනි දේවල් අපි කළ යුතුයි. GSP සහනය ලැබෙනවද නැද්ද කියන අනාගතයේ තීරණය වෙන්නේ. නමුත් ඒ වෙලාවේදී ඒ ලැබිච්ච බලපෑම මගේ දෙපැත්තෙම ඉන්න මේ අපේ පක්ෂ මන්ත්‍රීතුමාලා දෙන්නම ඉන්න හිටියා. අපි සහභාගී වුණා. බොහෝ දෙනෙක් අහපු ප්‍රශ්න වෙනුවෙන් අපි රටක් හැටියට උත්තර දුන්නා. අපිට මෙතෙන්දි කතා කරන්න පුළුවන් වෙනස්කම්. නමුත් අපි රටක් හැටියට එකඟතාවයෙන් ඒ සහභාගී වෙච්ච සියලු මන්ත්‍රීතුමාලා අපේ රට GSP සහනය ලබා දී යුතුයි කියන ස්ථාවරයේ හිටියා. ඒ වගේම ඒකදී එතුමා පුජ්‍යලික මැදිහත් වීම මම විශේෂයෙන් අගය කරනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕන රට වෙනුවෙන් යමක් ඉතුරු කරන්න ඕනාව තියෙනවා නම් අපිට පුළුවන්.
පොයින්ට් ඔෆ් ඕඩර් ගරු මේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔබතුමාට ස්තුති කරාට මම බොහොම ස්තුතිවන්ත වෙනවා.
රට වෙනුවෙන් මම කියන්නේ රට වෙනුවෙන් කරනවා නම් දේවල් කරන්න පුළුවන්.
තව විනාඩියක් තියෙනවා.
රට වෙනුවෙන් දේවල් කරනවා නම් කරන්න පුළුවන්. ඒකට ජනතාව කැමති. ඒකයි අපි කියන්නේ. රටට ඉතුරු කරන මිනිස්සුන් ජනතාව ආදරේ. ජනතාව කැමති. ජනතාවට බදු බර පටවනවට ජනතාව විරුද්ධ වගේම යමක් ඉතුරු කරනවා නම් ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා ભેදයක් නැහැ. මිනිස්සු කැමති. ඉතින් මම තමුන්නාන්සලගේ විශේෂයෙන් අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මේ රටේ කර්මාන්ත ආරක්ෂා වුණොත් විතරයි රට පවතින්නේ. චීනය හරි ඉන්දියාව හරි ආරක්ෂා වුණයි කියලා අපේ රට පවතින්නේ නැහැ. ඒක මම අවධාරණය කරමින් මගේ අදහස් දෙකීම අවසන් කරන ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගෞරව මුජිබු රහමාන් මන්ත්‍රීතුමා.
ස්තුති ගරු සභාපතිතුමනි. අද මේ මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන මේ කරුණු කාරණා ගැසත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද අපි මේම සාකච්ඡාවේදී විවාදය තුලදී අපි දැක්කා විරුද්ධ පක්ෂයේ අපේ මන්ත්‍රීවරු මේ රටේ ආර්ථිකය කඩා වැටිලා මේ ආර්ථිකය
වෙලාව ආවොත් දෙන්න වෙලාව නැහැ.
ආර්ථිකය කඩා වැටිලා ආර්ථිකය ඇන හිටිලා ඒ වගේම තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩවල බඩුමිල අධික වෙලා කියන චෝදනාව රජයට එල්ල කරා. අපි සියලු දෙනාම දන්නවා අපි මේ රජය බාර ගන්නකොට තිබිච්ච තත්ත්වයයි අද අපි මේ කොයිතරම් ප්‍රමාණයකට අපි මේ රට ඉස්සරහට ගෙනල්ලා තියෙනවද කියන එක අපි හඳුන් නැති මන්ත්‍රීතුමා අපේ විදේශ නියෝජ්‍ය අමාත්‍යතුමාට ස්තුතිවන්ත කරපු එකෙන් අපිට හොඟක් පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම අපිට පුළුවන් වුණා ජාත්‍යන්තරයේ ජය අරගෙන ඒ GSP පස් සහනය ලබා ගන්න පුළුවන් ඒ අඩිතාලම ඒ පළමු පියවර ජයග්‍රහණය කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඊළඟට අපිට මත්ස්‍ය තහනම ඒ යුරෝපීය මත්ස්‍ය තහනම ඉවත් කරගන්නත් මේ රජයක් හැටියට පෞගිය කාලේ අපිට ඒකට හැකියාව හා ඒ ශක්තිය අපිට ඒ ධෛර්යය අපිට ලැබුණා. ඒ වගේම අපි බැලුවම 2014 2015 16 ඒ අවුරුදු වල විශේෂයෙන්ම මේ රටේ ආදායම බිලියන 1686ක් 2016 වෙනකොට වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අයවැය පරතරය අපි අරගෙන බැලුවා 2014 5.7ක් වූ අයවැය පරතරය 2017 වෙනකොට 4.7කට අපිට පල්ලෙහාට අපිට ඒක අඩු කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. මම හිතන්නේ රජයක් හැටියට තවත් මේ අයවැය පරතරය ඉදිරි අවුරුදු කීපය තුළ 3% වගේ පරතරයකට ගෙනියන්න ආණ්ඩුව විශාල උත්සාහයක හා ගමනක් අපි මේ යන්නේ. අපි මේ යන ගමන අවස්ථාවේදී මේක කඩාකප්පල් කරන්න මේක නවත්තන්න නොයෙකුත් ආකාරයේ අපි දන්නවා චෝදනාවල් එනවා. විශේෂයෙන්ම අපි මේ ලෝකයේත් එක්ක තියෙන ලෝකයේ තියෙන යථාර්ථයත් එක්ක අපි ගමන් කරන්න ඕනේ. අපි එක එක්කෙනාට සුරංගනා කතාවල් තියෙන්න පුළුවන්. අපි එක එක්කෙනාට සුරංගනා මත තියෙන්න පුළුවන්. නමුත් අපිට තියෙනවා අද මේ ලෝකයේ ආර්ථිකයත් එක්ක ඒ ගමන් කරන්න පුළුවන් යථාර්ථයේ පිළිඅරගෙන යන ගමනක් අපිට යන්න වෙනවා. අපි දන්නවා අද ඇමරිකාව ගත්තත් යුරෝපය ගත්තත් අද ඔවුනොත් යම් කිසි ආකාරයේ ආර්ථික අර්බුදවලට අද පැටලිලා ඉන්නේ. විශේෂයෙන්ම මැද පෙරදිග තෙල් නිපදවන රටක් හැටියට තෙල් නිපදවන රටවල් හැටියට අද එක්සත් එමිර රාජ්‍ය වගේ රටවල් අද ඔවුන්ගේ ආර්ථික අර්බුදවලට අද මුහුණ දීලා අද ඒ රටවල් වුත් යම්කිසි ආකාරයේ අද ආර්ථිකයේ අවපාතයකට ගමන් කරන තත්ත්වයක් අද ලෝකයේ තියෙනවා. හේඳ ඒකත් එක්ක තමයි අපිට මේ රටේ තියෙන ආර්ථික ගමන අපිට ඉස්සරහට යන්න වෙන්නේ. අපි 77 ඉඳන් අද වෙනකොට අපි විවෘත ආර්ථිකයේ ලොකු ගමනක් අපි අද ඇවිල්ලා තියෙනවා. නමුත් අපිට ඉස්සරහට තවත් මේ මොඩල් එක අරගෙන ඉස්සරහට යන්න පුළුවන්ද කියන මතය, ඒ අදහස අද අපි තුලින්ම අද ඇවිල්ලා තියෙනවා. මං හිතනවා රජයක් හැටියට අපි ඒක තේරුම් අරගෙන විශේෂයෙන්ම මේ රටට විදේශීය ආයෝජකයන් ගෙන්න ගන්න, චීනය, ඉන්දියාව, යුරෝපය වගේ රටවල් එක්ක යම් යම් සම්බන්ධකම් හා ගිවිසුම් වලට එළඹෙනකොට අද රට තුලින්ම අද යම්කිසි දේශපාලන අරගලයක් උඩ, දේශපාලන න්‍යායපත්‍ර උඩ ඒවා නවත්තන්න, ඒවා වළක්වන්න, ඒ කඩාකප්පල්කාරී මෙහෙයුම් කරන්න අද යම්කිසි කණ්ඩායමක් අද රැස් වෙලා ඉන්නවා. අපි දන්නා අද අපිට 2015 අපේ ජයග්‍රහණයත් එක්ක අපිට මූලික පියවරවල් හැටියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න පුළුවන් ඒ හයිය අපිට ලැබුණා. අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ලබා දීලා මේ සමාජයට නැවත මේ ප්‍රජාතන්ත්‍රවාදය ඒක අගය කරන්න, ඒක භුක්ති විඳින්න පුළුවන් පරිසරය අද ආණ්ඩුව නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට අපිට මීළඟ තියෙන අභියෝගය තමයි මෙරටේ ආර්ථිකය අපි කොහොමද ජයගන්නේ කියන එක. ඒ ආර්ථික අභියෝගය ජයගන්න ආණ්ඩුව, පෞගේ ආණ්ඩුව ඇති කරපු ඒ සුදුවලි වගේ ඒ ව්‍යාපෘති, ඒවා මෙරටේ ආර්ථිකයට පළදායි වන නැවත නිර්මාණශීලී අදහස් එක්ක ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට අපිට අද චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි මේක ඉන්දියාවට විකුණනවා, මේක අපි චීනයට විකුණනවා, මේක අපි ජපානයට විකුණනවා කියලා ඒ නොයෙකුත් චෝදනා ආර්ථික වශයෙන් දැක්මක් නැති මේ ලෝකේ ආර්ථිකය විග්‍රහ කරගන්න බැරි උදවිය, මේ ලෝකේ ආර්ථිකයත් එක්ක ඉස්සරහට යන්න බැරි උදවිය නොයෙකුත් චෝදනා අද අපිට එල්ල කරන්න තියෙනවා. ගරු සභාපතිතුමනි, මම කතා වහගෙන හිටියේ අපේ සුන්දින් හඳුන්නේ නැති මන්ත්‍රීතුමාගේ. එතුමා චීනය ගැන ලොකු විවේචනයක් කරා. එතුමා කිව්වා එතුමාට චීනයේ දේශපාලන පක්ෂයත් එක්ක, චීන ආණ්ඩුවත් එක්ක ඒගොල්ලන්ට දේශපාලන වශයෙන් යම් යම් සම්බන්ධකම් තියෙනවායි කියලා. මම යෝජනා කරනවා අපේ රජයට අපි චීනෙත් එක්ක ගනුදෙනු කරනකොට සුන්දින් නඳුන් මැතිතුමාලාගේ ජනතා විමුක්ති පෙරමුණ හරහා අපි ගනුදෙනු කරා නම් මීට වඩා වාසිදායක විදියට, අවශ්‍ය විදියට අපිට චීනෙන් දේවල් ලබා ගන්න පුළුවන් කියලා එතුමාගේ කතාවෙන් මං හිතනවා අපිට තේරුම් යනවා. ඒ හින්දා අපි ඉදිරි කාලයේදී චීනෙත් එක්ක ගනුදෙනු කරනකොට ජනතා විමුක්ති පෙරමුණත් හවුල්කාරයෙක් හැටියට සම්බන්ධ කරගන්න පුළුවන් නම් මං හිතනවා අපිට ඒ වාසිය ලබා ගන්න පුළුවන් කියලා අපිට නැවත කල්පනා කරලා සිද්ධ වෙනවා. මොකද එතුමාගේ කතාවේදී එතුමා පැහැදිලිව කිව්වා චීනේ මෙහෙට ඇවිල්ලා හූරගෙන කනවට විරුද්ධයි. නමුත් එතුමන්ලාට චීනෙත් එක්ක යම් යම් සම්බන්ධකම් තියෙනවා, චීන ආණ්ඩුවත් එක්ක යම් යම් ගනුදෙනු කියනවායි කියන එක එතුමා පිළිගත්තා. ඉතින් මං හිතන්නේ අපි රටක් හැටියට, ආණ්ඩුවක් හැටියට ජනතා විමුක්ති පෙරමුණට ඒ සම්බන්ධකම් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ රටේ වාසියට, මේ රටේ ජනතාවගේ ප්‍රයෝජනයට ඒක අපි අනිවාර්යෙන්ම භාවිතා කළ යුතුයි. ඊළඟට ගරු සභාපතිතුමනි, අද අපිට ඊළඟ අපි දැක්කා මේ රටේ මේ තියෙන දේශපාලන වාතාවරණයත් එක්ක, මේ රටේ ආර්ථික මේ ගමනත් එක්ක මේක නවත්තන්න, මේක කඩාකප්පල් කරන්න යම් යම් වෘත්තීය සමිති පෞගිය කාලේ උත්සාහ කරා. අපි දැක්කා විශේෂයෙන්ම අපි මේ තෙල් ටැංකි, තිරුකුණාමලයේ තෙල් ටැංකි ගැන අපි සාකච්ඡාව පටන් ගන්නකොට ඒවා භාවිතා නොකරන තෙල් ටැංකි, ඒවා කිසිම කෙනෙක් කතා නොකරපු තෙල් ටැංකි, ඒවා අපිට නැවත මේ රටේ ආයෝජනයට හා යම් යම් සමාගම් එක්ක ගිවිසුම් ගාලා මේ රටේ ආර්ථිකයට වාසියක් ලබා ගන්න පුළුවන් කියන ඒ සාකච්ඡාව පටන් ගන්නකොටම අපි දැක්කා වර්ජන රැල්ලක් ආවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව බය කරන්න. ඊළඟට අපි දකිනවා හැමදාම මේ රටේ පාරවල් වලට ඇවිල්ලා, ආර්ථික මර්මස්ථානයට ඇවිල්ලා පාරවල් වහගෙන ජනතාවට අවහිර වෙන විදිහේ, රෝගීන්ට අවහිර වෙන විදිහේ ආණ්ඩුවේ ආර්ථික ගමන කඩාකප්පල් කරන්න සැලසුම් සහගතව යම් පිරිසක් උත්සාහ කරනවායි කියන එක අද අපිට පැහැදිලිව පේනවා. අපි දැක්කා අද කොළඹ නගරයේ මැයිදිනවල් තිබුණා. නමුත් ආණ්ඩුවට විරුද්ධව, ජාතිවාදයට අද ආණ්ඩුවට විරුද්ධව ඒ තිබුණ එකම එක මැයිදිනයක් විතරයි. අද නුවර තිබුණ මැයිදිනයත්, කොළඹ නගරයේ තිබුණ අනිකුත් මැයිදින බලනකොට ඒවා අපි සමස්තයක් හැටියට රජයේ තියෙන ප්‍රතිපත්තිය, අපේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජාතික සමගිය, ඉදිරි ආර්ථික ඉදිරි දැක්මත් එක්ක යන්න පුළුවන් මැයිදිනවල තමයි මේ රටේ තිබුණේ. නමුත් ගෝල් ෆේස් එකේ පවත්වපු මැයිදිනේ විතරයි මේ ආණ්ඩුවට විරුද්ධව පවත්වපු මැයිදිනයක් තිබුණේ. නමුත් ඒකෙදී අපි දැක්කා වියුරු වැටිලා ජාතිවාදයේ අවසන විදියට නැවත මේ රට 88 89
තත්ත්වයට ගෙන යන්න පුළුවන් සිවිල් යුද්ධයකට මේ රටකට ඇදගෙන යන කතා පැවැත්වුවෝ අපි අහගෙන හිටියා. ඉතාම තර්ජනාත්මක ලෙස නැවත අපි කොළඹට ආවොත් යන්නේ නැහැ, එන්න නෙමෙයි ආයි අපි එන්නේ කියන ඒ පණිවිඩය, ඒ තර්ජනාත්මක පණිවිඩ අපිට ලබා දෙන එක අපි අහගෙන හිටියා. මං හිතනවා එහෙනම් අපි මේ ගමන් කරන්නේ මතක තියාගන්න 88 89 කාල පරිච්ඡේදයක් නැවත මේ රටේ ඇති කරන්න යම් යම් දේශපාලන කුමන්ත්‍රණ යම් යම් කොටස් උත්සාහයක නිරත වෙනවයි කියන එක අපි රජයක් හැටියට අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම අපි කන අපි හිතනවා තව එක පැත්තකින් එදා හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝල් ෆේස් එකේ ක්‍රීඩාංගණේ ඉඳන් කිව්වා මම මේ රටේ ඉඩකඩම් කාටවත් විකුණන්න දෙන්නේ නැහැයි කියන එක. ඉතාම ආවේගශීලී කතාවක් කළ එතුමා කිව්වා. මං හිතනවා ඉතිහාසයේ සරදමක් තමයි එතුමා ගෝල් ෆේස් එකට ගිහලා කතාව කිව්වේ. මොකද එතුමාගේ දකුණු අත පැත්තේ අක්කර ගණනාවක ඉඩම් ශැංගිලා හෝටලෙට විකුණලා වම් පැත්තේ අක්කර ගණනාවක මුහුද එදා සින්නක්කර චීන සමාගමට වරාය නගරයට විකුණපු ඒ දැපැත්තේ මැද ඉඳගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඉතිහාසයේ ගත වෙනවා එතුමාටම එතුමා විකුණපු ඒ ඉඩකඩම් වලට ඇවිල්ලා එතුමා නැවත දෝෂාරෝපණය කෑ ගහන්න පටන් ගත්තා මේ ඉඩම් මම විකුණන්න දෙන්නේ නැහැයි කියලා. මං හිතන්නේ මේක තමයි ඉතිහාසයේ සරදම කියලා කියන්නේ. එතුමාටම නොදැනීම එතුමා මේ රටේ විකුණපු ඒ ඉඩම් ටික එතුමා මේ පරිහරණය මේ රටේ ඉඩම් ඒ චීන සමාගම් වලට විකුණපු ඒ අපිට පුළුවන් වුණා යහපාලන යාණ්ඩු වැටති නැවත අපිට ඒවා වෙනස් කරගන්න. ඊළඟට ගරු සභාපතිතුමනි අද අපිට ඇවිල්ලා තියෙනවා අපි පෞගිය කාලේ කැබිනට් එකේ අපි කතා සාකච්ඡා කරපු දෙයක් අනුව අපිට සරත් ෆොන්සේකා මැතිතුමා ගැන මම දැක්ක පත්‍රවල කද වුණා. අද අපේ විජිත හේරත් මන්ත්‍රීතුමාත් උදේ අගමැතිතුමාත්කින් ප්‍රශ්න හැව්වා. අපි කියන්න ඕනේ අද ඒගොල්ලෝ අද හොඟක් අය කලබලලා තියෙනවා. මොකටද ඒගොල්ලෝ කලබල වෙන්නේ? අද ඒගොල්ලෝ අහනවා අපෙන් සරත් ෆොන්සේකා අපේ ඇමතිතුමාව පත් කරනවාද? මෙතන තව විශේෂ ඇමතිවරයෙක් දානවාද? එතුමාව නැවත හමුදාපති කරනවාද කියන සියලු දෙනාම කලබලලා ඉන්නවා. වැඩියෙන්ම කලබලලා ඉන්නේ කවුද? වැඩියෙන්ම කලබලලා ඉන්නේ පෞගිය කාලේ වංචා කරපු අය, හොරගම් කරපු අය, මිනිමැරුම් වලට ලක්වෙච්ච අය, ඒ වගේම සුදුවෑන් රථ හරහා මේ රටේ ජනතාව උස්සංගීය මාධ්‍යවේදීන් ඝාතනය කරපු ඒ අය තමයි, ඒවට වග කියන්න ඕන මිනිස්සු තමයි සරත් ෆොන්සේකා මැතිතුමාව මේ තනතුරට දාන්න හදනවයි කියන එකට වැඩියෙන්ම කලබල වෙලා ඉන්නේ. අපි මොකද්ද කියන්නේ? අපි කියන්න ඕනේ ඔව් අපිට යම් දෙයක් අවශ්‍යතාවයක් තියෙනවා. මොකද්ද අපිට තියෙන අවශ්‍යතාවය? මේ රටේ සැලසුම් සහගතව මේ රටේ ආණ්ඩුවේ ගමන කඩාකප්පල් කරන්න, ඒවා වැඩවර්ජනය කරන්න යම් පිරිසක් උත්සාහ කරනවා නම් ඒකට මුහුණ දෙන්න පුළුවන් ජනතාවගේ පැත්තෙන් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට පිළිතුරු දෙන්න පුළුවන් ඒ අවශ්‍ය ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් ටික මේ රටේ ජනතාවගේ ඌමනාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් අපිට කෙනෙක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නෙමෙයි, ජනතා මාර්ෂල් සරත් ෆොන්සේකා කෙනෙක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා කියන එක මතක තියාගන්න කියලා අපි කියන්න කැමතියි. අපිට ෆීල්ඩ් මාර්ෂල්ලා නෙමෙයි, අපිට ඕනේ එදා යුගොස්ලෝවියාව ගොඩනගපු ඒ යුගොස්ලෝවියාවේ ඒ ජාතීන් සියලු දෙනාම එකතු කරපු ඒ මාර්ෂල් ටිටෝ වගේ අපිට ජනතා මාර්ෂල් කෙනෙක් අපිටත් අද අවශ්‍ය වෙලා තියෙනවා. ඒක රජයක් හැටියට අපිට ඕනේ. මොකද අපිට මේ ගමන මෙහෙම යන්න බෑ. අපිට එක එක්කෙනාට වෘත්තීය සමිති ඕන විදියට, දොස්තර සංගම් වලට ඕන විදියට, එක එක කණ්ඩායම් වලට ඕන විදියට මේ රටේ ආර්ථිකය අඩපණ කරලා මේ රටේ ආර්ථිකය වට්ටලා මේ අපි යන ගමන නවත්තන්න, ඒක අකුල් හෙලන්න අපිට එහෙම කාටවත් ඉඩ දෙන්න බෑ. ඒවා වෙනුවෙන් පියවර ගන්න පුළුවන්, ඒවා වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්, ඒ වැඩ වර්ජන ආවම ඒ වැඩ වර්ජන වලට මූණ දීලා ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න පුළුවන්, ඒවා කරන්න පුළුවන් යම් ආයතනයක් යම් කෙනෙක් අපිට අවශ්‍ය වෙනවා. මං හිතන ආණ්ඩුව ඒකට නුබියව අපි ඒකට උත්තර දිය යුතුයි. ඒ හින්දා ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් මේ රට අපි අවුරුදු දෙකක් තුළ ඉදිරි පිම්මක් අපි පැනලා තියෙනවා. අපිට ජය ගන්න තව හොඟක් දේවල් තියෙනවා, අපිට කරන්න තව බොහෝ දේවල් තියෙනවා. ඒ හින්දා ඉදිරි අවුරුදු කීපය තුළ මේ ආර්ථික අපි ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් අපි ජයග්‍රහණ ලබා ගත්තා වගේ අපිට ආර්ථික පැත්තෙන් උත් ඉදිරි කාලය තුළදී ඒ ආර්ථික ජයග්‍රහණයත් එක්ක අපි මේ බලාපොරොත්තු වෙන අලුත් රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.